මේ තදංග ප්‍රහාණ විස්කම්බන ප්‍රහාණ කියන එකයි අහන්නේ. තදංග විස්කම්බන පැහැදිලි කරලා දෙන්න කියලා මේ සාවිල්ලීමක් කරනවා. තදංග ප්‍රහාණී කියන්නේ දැන් මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් චිත්ත ප්‍රසාදයෙන් බලහන්ඩ යනවා. ඒ ධර්ම ශ්‍රවණය කරන චිත්ත ප්‍රසාදයෙන් ඒ අවධානයෙන් ඉන්න සාකල්. එයාට දස අකුසල් පිළිබඳ භාව චේතනාවක් ඒ මනසේ පහළ වෙන්නේ නැහැ. හිත පාරිශුද්ධියෙන් යුක්තවයි වරහන වෙලාව ගත කරනවා. අන්නේ ගත කරන වෙලාව වෙනකොට පංච නීවරණයෙන් තොරයි කියලා දේශනා කරනවා. නම් පංච නීවරණ තදංග කියන තත් අංග ඒහෙවත් ඒ මොහොතේ මේ අවස්ථාවේදී ප්‍රහාණය වෙනවා. බලහල චිත්ත ප්‍රහාදයෙන් ඉන්නකම් එයාට ප්‍රාණඝාත චේතනාවක්, අදත් ආදාන චේතනාවක්, කාමිත්‍යාචාර චේතනාවක්, මුසාවාද විකුණාවද පරසාවාද සම්පප්පලාපල චේතනාවක් ඇත්තේ නැහැ. අවිද්‍යාව ව්‍යාපාද විචාදිත කියන ලෝභ දේශ මොහ ආදීට චේතනාව පහළ වෙන්නේ නැහැ. ඉන්දිය අන්නේයගේ අවස්ථාවක නම් තදංග ප්‍රහාණ. ඒතර ඒ විලාවදී යහකට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් දෙන්නේ නිවිවාදයෙන් තොර විලාවක කියන ධර්මයේ වැටහෙනවා. වැටහිච්ච ධර්මයක් අවබෝධ කරගත්තා නම් මේ ධර්මයේ ධර්මයේ හැටියෙද. ඊට පස්සේ තමන්ට පුළුවන් තනි කර ඉඳගෙන මේ ධර්මයේ සිහි කරන්න. මේ ධර්මයේ සිහි කරන්නේ මොකක්දක් ඇත්තම. ඒ මොහොතේ තොහිනී තදංග ප්‍රහාණ. කර්මස්ථානයක් වඩකොට ඉන්නේ තදංග ප්‍රහාණ. ඒ කර්මස්ථානිය අවබෝධ වුණා නම් වැටහුණා නම් අර්ථේ වැටහුණා නම් ඒ අර්ථය සිහි කරමින් ඉන්නවා තියෙන තදංග ප්‍රහාණය. දහම් සංකල්පනාව කියන එකකින් ඉන්නේ තදංග ප්‍රහාණය. හැබැයි ඔහොම ඉන්නකොට එක දෙයක් වෙනවා. අර රාග දේශ මොහ කියන අරමුණු වලින් පෝෂණය වෙච්ච විඤ්ඤාණ වලට ආහාරම කියනවා. ආහාර නැති වෙන්න මොකද වෙන්නේ? ඒ විඤ්ඤාණ දුර්වල වෙනවා. දුර්වල වෙච්ච විඤ්ඤාණ නැවත නැගී සිටින්නේ නැහැ මනස තුල. ඒක ක්‍රමී යටපත් වෙන පටන් ගන්නවා. ඒතකොට කියනවා විස්කම්බලිය වුණා. අනේ විස්කම්බන ප්‍රහාණය වෙච්ච කෙනාට දහම් සිතිවිල්ලක නැතුව හිටියත් අර රාගදේශ මොහ සිතිවිලි හඹායම නතර වෙනවා. විශේෂයෙන් ඇලීම ගැටීමට හේතු වෙන හිතිවිලි හඹායම නතර වෙනකොට ඒ හිත සමතීරපත් වෙනවා. අනේ සමතීරපත් වුණාම ඒක අවශ්‍යයි ධ්‍යාන උරුම. අනේ ඒ වෙලාවට කියන ධ්‍යානලාභී වෙන පුද්ගලයාගේ ස්වභාවයක් වෙනවා අර ඇලීමට ගැටීමට හඹායම මානසිකත්වය නැති නිසා. විස්කම්බන ප්‍රහාණය වුණා කියනවා ඒකට. එහෙම ය යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ වෙන්න වෙන්නේ අසාරත්‍ය වැටහෙන මට්ටමට සාහවුලින් උඩට ආයෙනවා. නැවතත් අසාරත්‍ය වැටහෙච්ච මට්ටමදී යම්කිසි ඇලීමක් අත්හැරී කියන්නේ ඒක නැවත එන්නේ නැතුව යනවා. මෙන්න මේකට කියනවා සමුච්ඡේ දප්පා. මේව ඇලීම අඩුවෙන්න ලෝකේ වටිනවා කියලා යමකට බැඳිලා හිටියනවා. වටිනාකම අඩු වෙලා බිඳුවට වහින වෙලා කියනවා සියල්ලම නේ ඒක කොටසද. ඉස්සෙල්ලාම සතර පහ ගත වීමට හේතු වෙන පාප ධර්මයන් ගොඩනගන්න හේතු වෙන යම් චන්දරාගයක් තිබුණා වස්තුවෙන් කෙරෙහි. අපි ඉතලක චන්දරාගයේ මතු වුණාට පස්සේ චන්දරාගයේ බලවත් නම් මනස දූෂ්‍ය වෙන පැත්තට වැටෙනවා කියලා. චන්දරාගයේ ස්වභාවය නිසා. ඒ චන්දරාගයේ ගුණ නැකෙන්නේ මේ ලෝකේ හරි වටිනවා කියන මහා කෘත්‍යයක් මුල් කරගෙන. ඒ වතු වටිනවා කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහින්ද. බලමු මේ මහා වටිනවා කියලා හිතා හිටව මානසිකත්වයේ දුර වෙලා යනවා සදාහත. සත්‍යය දැකලා. අනේ සත්‍යය දැකලා දුර වෙනකොට ඒ දුරු වෙන මට්ටමට ඒ නිසා කරන්න තිබිච්ච ආයුතුකම් අසාධාරණකම් මානසිකත්වයේ තුල හැදෙන්නේ නැතුව යනවා. සාහවලින් ගිලිහි යනවා. මේක දිනා මාර්ගයේ වැඩෙනවා. සෝවාන් මාර්ග අනුගාමී කියනවා. මාර්ග අනුගාමී කියන්නේ මාර්ගයේ වැඩෙනවා. මාර්ගයේ වැඩෙන අවස්ථාවේදී උපදින සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය වෙලා ගිහිල්ලා අන්තිමට සතර අපා ගත වීමට හේතු වෙන සියලු කෙලෙසියක් කෙලෙසන ධර්මයක් තියෙනවා නේද? ඒකේ වටිනාකම බිඳුවට ගහ සින නැතර වහිනවා. කොයි මොහොතේ හරි ඒ අතුරු කිරීම උපේක්ෂාවෙන් අතුරු කරලා ඒ අතුරු කරන එක මහා වදයක් බවට පත් වෙලා වැටෙන්න පටන් ගන්නවා. මහා බයක් හැටියට දකින්නවා. මහා සසර ගමනට ඇදදම් දුකට ඇදදම් දුකට ඇදදම් මහා අසාර දෙයක් කියලා දකින්න පටන් ගන්නකොට සින වලට ගියා. ආස්වාද ඉක්ම ගියා. අන්නේ යන මොහතේන මොහතේදී ඵලයක් ලබනකොට ප්‍රතිපස්සද්ධි නිසාරණ කියලා ප්‍රහාණ දෙකක් එනවා. ප්‍රතිපස්සද්ධි කියන්නේ ඒ බැඳීම පිට හැරියා. ඒ සමගම මේක නැවත ඇසුරේ ලෝකරණ ධර්මයටපත් වෙනා ඵලයට ඇදුවා. අන්න ඵල චිත්තයේ ලැබෙනකොට සෝවාන් ඵලයටපත් වෙනවා. ඵලයටපත් වෙන මොහොත වෙනකොට ප්‍රතිපස්සද්ධි කියන එක මාර්ගයේ අවසානයේදී නිස්සාරණ කියන අවස්ථාව ඵලයේ ලැබෙන මොහොතේදී ලැබලා. ප්‍රතිපස්සද්ධි නිස්සාරණ ප්‍රහාණ දෙක සිද්ධ වුණාම ඒ ක්ලේශය කවදාවත් ඒ හිතට ඇතුළු වෙන්නේ නැහැ. සාහබුලින් ගිල තීර්ණයක් වුණා. සෝවාන් ඵලයට පත් වුණා කියලා. එතන පටන් ගෙන ඉතුරු වෙලා තියෙන කෙලෙස් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න දකින්න ආයි වටිනාකම බහැගෙන යනවා. බහැගෙන ගිහලා ඒක යම් තව කොටසක් නෙන්න කාමරාගයයි පටිගය කියන දෙකේ අසහනකාරී පොත්තාසෙලා බින්දුවල වැහැලා ඉඳන් හිනවලට වහින වෙලාවක් එනවා. ඊට පස්සේ කාමරාගයේ දුකක් හැටියට දකින්නවා. කාමරාගේ සැපක් වශයෙන් දැකලා ඉඳලා සැප අඩු වෙලා අඩු වෙලා වටිනාකම බැහැලා ගිහිල්ලා ඒක මධ්‍යස්ථ දෙයක් බවට පත් වෙනවා. මධ්‍යස්ථ දෙයක් කමා ගිහිල්ලා යම් මොහොතක ඒක දුක කියලා දකින මොහොතක් ආවම දුක්ඛාරි සත්‍ය යලි වැටහිලා දෙවෙනි ඵලය ලැබෙනවා. අන්න ඒක තමයි තදංග විස්කම්මන සමුච්ඡේද වෙලා ගිහිල්ලා පටිපස්සද්ධි කියන අවස්ථාව මාර්ගක්ෂණයේ අවසානයේදී බලක් වෙනදි නිසල් කියන අවස්ථාව ලැබෙනකොට නැවත වතාවක් ඊළඟ ඵලය ලැබුවා. සම්බුද්ධගාමි ඵලෙත් නැවත පටිපස්සද්ධි නිසල් නැ කොටසක් බිඳිලා ගියා. ඒක නැවත කවදාවත් ඒ හිතට එන්නේ නැව කාමරාගේ තුනී වෙච්ච කොටස. පටිගේ තුනී වෙච්ච කොටසක් තව තියෙනවා. ඒ කොටස වටිනාකතාව විරලට වැහලා නැහැ. යලිත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් බලනකොට කාමරාගේ අසාරත්වයේ වැටහිලා ගැටීමේ තියෙන අසාරත්වයේ වැටහිලා ඒකත් වටිනාකම බහැර බහැර ගිලා ගමන් මධ්‍යස්ථ අවස්ථාව ලැබුවාම ආව අවසානේ මොහොතට. ඇදිලා ඉතින් අන්තිම පල්ලෙහා බිඳුවට ගත්තා. වටිනාකම. උපේක්ෂාවට ගත්තා. සංකාර උපේක්ෂා ඥානය කියලා අදින්න. ඒ පුතන පිළිබඳ. ඒක තවදුරටත් විදර්ශනා කරනකොට. ඒක දුකක් වශයෙන් වැටෙන මොහොතක් ආවම තුන් වෙනි පාර දුක්ඛාරේ සත්‍ය දකලා. කාමරාගී පිටිකේ තියෙනා වූ සියලුම දුක දකින්න. ඒක දුකක් වශයෙන් දකින්න අපිට කවදාවත් හැපක් වශයෙන් කාමරාගී දකින්නේ නැහැ ඊට පස්සේ. අන්නේ අවස්ථාවෙන් ප්‍රතිපස්සති කියන අවස්ථාවේදීලා නිස්සාර කියන අවස්ථාවේ යම් චිත්තක්ෂණයක් ලැබිලා ඒ චිත්ත වීති අවසානය ඵල චිත්ත මාර්ග අවසාන චිත්ත වීති. ඒ කියන්නේ මාර්ග ඵලයක් ලැබෙන අවසාන චිත්ත වීති. ලැබිලා ඉතින් ওই විදිහට අන්නේ ඇදිලා ඉතින් මාර්ග චිත්තක්ෂණේ ඵල චිත්තක්ෂණේ කියලා එනකොට ප්‍රතිපස්සති විලා මාර්ග චිත්තක්ෂණේදී ඵල ඊළඟට එන ඵල චිත්තක්ෂණේ නිස්සාර කියන අවස්ථාවටපත් වෙනවා. පතලා ප්‍රහාණය වුණාට පස්සේ නැවත වාදය කවදාත් ඒ හිතට කොහොමවත් ඇතුල් වෙන්නේ නැහැ දුබයි යහපත කියලා ඒක මැදස්සා කියලාවත් ඇතුල් වෙන්නේ නැහැ. කාමරාගේ පිටිකේ සාහවලිම දුක කියලා දැකලා ඉවරයි. අනේ ඉතින් තාපුහම් කියනවා අනාගාමී ඵලයටපත් වෙලා පූර්ණ කරනවා. සියලුම සංඛාර පිළිබඳ. ඉතුරු වෙලා තියෙන රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍යාව පිළිබඳව. ක්‍රමක්‍රමයෙන් හරි විදිහට සංසිඳිලා යනවා. අනේ තදංග විස්තමනේ වෙවි ගිහිල්ලා අනිත්‍ය දුක නැත් වශයෙන් වර්ණකොට කාමරාගේ පිටික මේක රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍යාව කියන විදිහට සංයෝජන පිළිබඳව. තදංග ප්‍රහාණී වෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමී යනකොට දහම් පැත්තටම හිත හිටියා. නිවනම මුල් කරගෙන හිත හිටපුණා. බොහෝ කෙනෙක් නැගින්න නැතුව යනවා ඒ ටිකක්. රූපලාග රූපලාග නැගින්නෙත් නැහැ, මාන උද්දච්ච නැගින්නෙත් නැහැ. විස්කම්මලේ විලා හිටනවා ඒ ටික. ඊට පස්සේ ඒ ටිකේ තසාරත්තේ වැටහෙද වැටහෙද. වැටහිච්ච මට්ටමට එක තිබු කුටාරනවා. සමුච්ඡේද ප්‍රහාණය වෙලා. අරිහත් ඵලයේ මාර්ගය අවසානයේ තියෙනකොට සියලු සංකාර පිළවඳම පූර්ණ වශයෙන් වැටහිලා. පටිපස්සද්ධිකෙන් ඉතින් විදිලා ගිහිල්ලා එක තියෙන බැදී. දස සංයෝජනගේ බැදීම ඉතින් විවර කරලා පහේම පහ ඉතුරුලා තිබුණේ. පහේ බැදීමේ අවසානයේ ඉතින් ඉතුරුලා ගිහිල්ලා. නිස්සාරණ ප්‍රහාණයට පත් වෙන ගාම අරිහත් ඵලය ලැබුණා. මෙන්න මේ විදිහට තමයි සදාංග විස්සම්මන සමුච්ඡේද පටිපස්සද්ධි නිස්සාරණ කියන ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එකවර සිද්ධ වෙන එකක් නෙමෙයි. එකවර සියල්ලම සිද්ධ වෙනවත් නෙමෙයි. ඉතලම හතර පාගත වෙන මාත්‍ර විවාහක් වෙනවා. ඊට පස්සේ කාමරාග පිටිකේ බලවත් හරි ලහක් කියලා විදිහට දුක දකින්නවා. ඊට පස්සේ තුනී වශයෙන් හරි තියෙන කාමරාග පිටිකේ දුක දැකලා අනාගාමි වෙනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ දුක සාමුලින් දැක දවසට හරි හත්තේපත් වෙනවා. එදාට සියල්ලම සියලු සංකාර පිළිවදව. තදංග වෙස්කම්බන සමුච්ඡේද ප්‍රතිපාසදී නිසද්ද කියන කාරණාවලින් ප්‍රහාණය කරලා ඉවරයි. මොකයි සිද්ධ වෙන්නේ?